Namo tassa පහන්දර අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති සූත්‍රය තුලින් එම භාවනාව තුලින් කාලය අවබෝධ කරගන්නේ කොහොමද? මේ ආනාපානසති භාවනා කරන භාවනා යෝගියාට කාලය ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කාලය පිළිබඳව තථාගතයන් වහන්සේ নানা ප්‍රකාර කරුණු කාරණා දේශනා කරලා තිබුණත් මේ කාලය පිළිබඳව ගොඩාක් ප්‍රශ්න ගැටළු අදත් වර්තමානයේ පවතිනවා. අපි අහලා තිනවා කාලයට ඉඩ දෙන්න, කාලය විසින් විසඳයි, කාලයට මේක උත්තර දෙන්න පුළුවන්, මේ වගේ සමහර ප්‍රකාශන අපි අනන්ත ප්‍රමාණ අහලා තිනවා. කවුද මේ කාලය කියන්නේ? මොකද්ද මේ කාලය කියන්නේ? කාලයට කරන්න පුළුවන් මොනවද කියන එක ගැන අපට විශාල ගැටලු ප්‍රශ්න තියෙනවා. අද මේ ප්‍රශ්න ටික අපි විසඳා ගන්න යම් කිසි වෑයමක් තමයි මේ පාන්දර කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෑයම තුලින් මේ ප්‍රශ්නය සාර්ථකව විසඳෙන බවත් අපට විශ්වාසයක් තියෙනවා. හේතුව අපි මේක යම් කිසි කෙනෙකුගෙන් ශ්‍රවණය කරලා යම් කිසි කෙනෙකුගෙන් අහලා දැනගෙන එම එකක් නෙමෙයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපගේ ජීවිතේ මේ ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව භාවනා කරලා අප විසින් ප්‍රත්‍යක්ෂ කරපු දේ සාකච්ඡා කරන නිසා මේ කාලය පිළිබඳ තියෙන ගැටලුව අපට විසඳා ගන්න පුළුවන්. කාලය කියන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව, ආකාශ ධාතුව කියලා කිව්වොත් ඒක ගොඩාක් නිවැරදි. අපට ගැටලුවක් ඇති වෙනවා මේ පංචමා භූත කොහොමද මේ කාලය බවට පත් වුනේ? මේ කාලය කියන එකිනා එක්තරා භූතේ, ඒ භූතය දැටිස්මා තලයෙන් එක භූතේ. ඒ භූත ධාතුව ගැන ගොඩාක් දුරට අපි කතා කරන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ සමහර සූත්‍රවල මේ භූතය පිළිබඳව සාකච්ඡා කරනවා. බලන්න මේ පඨවි ධාතුව, අපි කියනවා මේ පඨවි ධාතුව කම්පනයක් ඇති වෙලා ඒ කම්පනය තුළ තිබිච්ච පීඩනය දීර්ඝ කාලිනව පවතිලා ඒ දෝංකාරයේ පීඩනේ වටපත් වෙලා පීඩනේ කම්පණය වෙලා මේක තුළින් තෙරපි 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 ඇති වෙච්ච ඒ කම්පණයේ තරංගවල තිබිච්ච ඒ අණු එක රාශි වෙලා පරමාණු වෙලා ඒ පරමාණු ටික නැවත අණු බවට පත් වෙලා මේ අණු අයක් විතර එකතු වෙලා මේ අණු අයට අපි කියනවා පඨවි ධාතුව, එහෙම නැත්නම් කාබන් ධාතුව කියලා. දැන් අපි දන්නවා භෞතික වස්තුවක් මෙතන නිර්මාණය වෙලා. හැබැයි අපට අමතක වුණා මේ දෝංකාරයේට මේ දෝංකාරයේ පවතින කාලයක් තිබුණ බව. කාලයක් නැත්නම් දෝංකාරයක් තියෙන්න බෑ. කාලය විසින් තමයි මේ හැම එකක්ම නිර්මාණය කරන්නේ. කාලයක් නැතුව මේ ලෝකෙ මොකවත් නිර්මාණය වෙන්න පුළුවන් කමක් නැහැ. අපි යම්කිසි ප්‍රකාශයක් කරනවා ස්වාමීන් වහන්සේ මෙතනට වඩින්න කියලා. මේ ප්‍රකාශයේ කාලය නැත්නම් කියන්නේ කොහොමද? එහෙනම් ඒ සෑම වචනයක්ම ඒ සෑම ශබ්ද ස්වරයක්ම මේ කටින් එළියට යන්න ඒකට කාලයක් අවශ්‍යයි. තත්පර ගණන්, විනාඩි ගණන්, පැය ගණන්, මේ විදියට මේ සෑම ක්‍රියාවකටම කාලයක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ කාලය තමයි තීරණය කරන්නේ එයා මොන වගේ කෙනෙක් වෙනවද කියන එක. කාලය මුල් කරගෙන මේ නාම රූප නිර්මාණය වෙන නිසා මේ නාම රූප වලට කාලයක් තියෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන සබ්බේ සංඛාරා අනිච්චා. මේ ලෝකේ හැමදේම අනිත්‍යයි. ඇයි? කාලය මුල් කරගෙන නිර්මාණය වෙන හැම දෙයකම කාලයක් තියෙනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ තවත් වචනයක් දේශනා කරනවා ආයුෂය කියලා. මොකද මේ ආයුෂයේ ඒ ධාතුවේ තියෙන පවතින කාලවකවානුව කාල පරියාසය. එන මිනිසයාට 120යි, සුනකයාට 12යි, මදරුවාට දින 7යි. මේ විදියට ඒ අයගේ සතරමා භූතයාගේ නිර්මාණයේ නාමයට රූපයට අනුව කාලය තීරණය වෙලා තියෙනවා. මේ භෞතික වස්තු ගත්තාම මේ භෞතික වස්තුත් හැම එකක්ම අණු වලින් එකතු වෙලා නිර්මාණය වෙලා තියෙන නිසා මේ අණු කාලය මත තීරණය වෙලා නිර්මාණය වෙච්ච නිසා මේ සෑම භෞතික වස්තුවකටම කාලයක් තියෙනවා. කොච්චර කාලයක් මේ අපවතිනවද? කොයි කාලෙද ජීර්ණය වෙන්නේ, දිරාපත් වෙන්නේ, විනාශ වෙන්නේ? අද වර්තමානයේ භෞතිකව පවතින බෞල සම්පතක් තමයි මේ ප්ලාස්ටික් කියලා කියන જાතිය. විද්‍යාඥයෝ කියනවා මේ ප්ලාස්ටික් වල ආයුෂය අවුරුදු මිලියනයක් කියලා. ඒක ඒ තරම් කාලයක් යනවලු මේක ජීර්ණය වෙන්න. මිලියනයක් ගියත්, අවුරුදු 100ක් ගියත්, අවුරුදු 1000ක් ගියත් ඒකට කාලයක් තියෙනවනේ. එහෙනම් මේ කාලයේ ප්‍රශ්නේ නේද මෙතන තියෙන්නේ? එහෙනම් මේ කාලය වෙනස් කෙරුවොත් ඔක්කොම ටික වෙනස් වෙනවා. කාලය අඩු කරන්න පුළුවන් නම්, වැඩි කරන්න පුළුවන් නම් මේ නාම රූප ධර්මතාවය තුළ පවතින නිර්වාණ පණිවිඩය, ලෝකෝත්තර කමඨාන වෙනස් වෙනවා. එහෙනම් ආස්වාස වෙන බව දැනගෙන සිටින, ප්‍රාස්වාස වෙන බව දැනගෙන සිටින මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ කාලයට ඉඩ දුන්නොත් මොකද වෙන්නේ කියලා. කාලය අපගේ ජීවිතය වෙනස් කරන සුළුයි. කාලයට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැති බව භාවනා යෝගියා තේරුම් ගන්නවා. ඒ ආර්ය උත්තමයා කල්පනා කරනවා මේ සිත එක තැනක පවතින්නේ නැහැ කියන ප්‍රශ්නේ මට තිබුණා. හැබැයි දැන් මේ සිත එක තැනක පවතිනවා කියන ප්‍රශ්නේ තිබුණා. ඒකත් කාලයක් ගත්තා. මේ ප්‍රශ්නෙටත් කාලයක් ගත්තා. කාලයකින් තොරව මට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න බැරි වුණා. එහෙනම් සිත එක තැනක තිබුණ නැහැ කියන ප්‍රශ්නය සිත එක තැනක තිබුණා කියන ප්‍රශ්නෙට මේක වෙනස් වුණේ කොහොමද? එහෙනම් එයා කල්පනා කරනවා මේක කාලයත් එක්ක වෙච්ච ප්‍රශ්නයක්. මම මොකවත් කළේ නැහැ. ඉබේම මේක වුණේ. ස්වයංක්‍රීයව මේක වෙනස් වෙනවා හැම දෙයක්ම. එහෙනම් මේ වෙනස ඇති වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට මේ දෝංකාරය ඇති වෙනකොට කාලයක් තිබුණා නේද? මේ කාලය මේ සෑම තරංගයක් තුළම පැවතුණා නේද? මේ තරංගයේ නිර්මාණය වෙනකොට ඒ පරමාණු වල මේ කාලය පවතුණා නේද? පරමාණු වල නියස්තියේ ඒ කාලය තිබුණා නේද? ඒක අණු වලටපත් වෙනකොටත් ඒ අණු වල නියස්තියේ මේ කාලය අන්තර්ගත වෙලා තිබුණා නේද? එහෙනම් මේ සෑම අණුවක් තුළම මේ කාලය තීරණය වෙලා තිබුණාම මේ අණු එකතු වෙලා පඨවි ධාතුව, ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව, අවකාශ ධාතුව ඇදුනාම මේ සෑම අණුවක්ම ඇදිලා තියෙන්නේ කාලය මුල් කරගෙන නිසා ඒ නියස්තිය පවතින කාලයක් තියෙනවා. ඒ නිසා ඒ කාලය සම්පූර්ණ වෙනකොට එයා ඉලෙක්ට්‍රෝන නම් පොට්‍රෝන් වෙන්න ඕනේ, පොට්‍රෝන් නම් නියුට්‍රෝන් වෙන්න ඕනේ. නියුට්‍රෝන නම් එයාගේ කාලය ඉවරුනාම කම්පණය වැඩි වෙනවා. වැඩි වෙච්ච ගමන් එයා පොට්‍රෝන වෙන්න ඕනේ. පොට්‍රෝන කට්ටිය ඉලෙක්ට්‍රෝන වෙන්න ඕනේ. එහෙනම් මේකට සාමාන්‍යයෙන් අවම කාලය කොච්චරද කියලා බැලුවාම මේකට කියන අවම කාලය තමයි ක්ෂණ 7ක්. ක්ෂණ 7ක් තමයි මේ 90ක තියෙන අවම කාලය. උපරිම කාලය මේ 90ේ තියෙන්නේ අවුරුදු 7යි. සෙන 7යි, තප්පර 7යි, විනාඩි 7යි, පැය 7යි, දින 7යි, සතිය සති 7යි, මාස 7යි, අවුරුදු 7යි. එහෙනම් මේ සෙන 7 කියන කාලයේ උපරිම කාලය අවුරුදු 7යි. එහෙනම් මේ විඥාණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඒ තමන්ගේ ස්වභාවයෙන් තව ස්වභාවයකට පරිපූර්ණව එයා පරිවර්තනය වෙන්න උප්පරිම අවුරුදු 7ක් යන නිසා භාග්‍යවතුන් වහන්සේ ඒ ගැඹුරු විද්‍යාත්මක කාරණාව කෙටියෙන් දේශනා කරනවා. මේ මාර්ගයේ වඩන කෙනෙක් මහණෙනි දින අවුරුදු 8ක් ඇතුළත එයා ඒකාන්ත වශයෙන්ම මේක ඉවර කරනවා, අරියත් බෝධියටපත් වෙනවා. එහෙනම් අපි මේ මාර්ගයේ අරියට වැඩුවොත් මේ 90ක් තුළ පවතින උපරිම කාලයත් එක්ක ගණන් අදලා බලනකොට මේක ඒකාන්ත වශයෙන්ම අවුරුදු 7ක් වෙනකොට නිවෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝනෝ වේවා, පොට්‍රෝනෝ වේවා, ඒක ඒකාන්ත වශයෙන්ම නියුට්‍රෝන් බවට පත් වෙලා නියුට්‍රෝන් වලින් ඊළඟ එකට වෙනස් වෙන්න බැරි විදිහට එතන ස්ථිර වශයෙන් තැන්පත් වෙන්න ඕනේ. මේ ස්වභාවය අපට වැටහෙන්නේ බොහොම කලාතුරකින්. මේ අවුරුදු 7ක් තුළ මේක වෙන්නේ කොහමද? මේක තුළ තියෙන පවතින විද්‍යාව මොකද්ද? මේක වෙන්න පුළුවන්ද බැරිද? මේ හැම ප්‍රශ්නයකම උත්තරේ මේ තාපසවරයා ගොඩාක් දියුණු ලෙස භාවනා කරගෙන යනකොට, පියවරෙන් පියවරට ගැඹුරට යනකොට එයාට තේරෙනවා මේක හරි ලස්සන කතාවක්. මේ 90ක තුල මේ කාලයේ තවත් මොනවද විශේෂ දේවල් තියෙන්නේ කියනකොට එයා දන්නවා මේ කාලයට ආයුෂයක් තියෙනවා. මෙයාට යම්කිසි පැවැත්මක් තියෙනවා. ඒ ආයුෂයේ ඉවර වෙනකොට ඒ පැවැත්ම නැතුව යනවා. එහෙනම් මේ පණිවිඩ හැම එකටම මේ කාලය තීරණය වෙලා. එනං මේ වන්න ගන්ධ රස ඕජා කියලා කියනවා, ඇයෙනවා පේනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා කියන මේ සංඥා හයම තරංග නේද? සංඥාවක් කියලා කියන්නේ සංස්කාර ධර්මයක් නේද? එනං මේ සෑම තරංගයක්ම ඇදිලා තින්නේ මොන වලින්ද? අණු වලින්. එනම් මේ සෑම 90ක තුලම නියස්තියේ තියෙනවා කාලය තීරණය වෙලා. එනම් අපට යම්කිසි ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නය ආවේ නාමයකින්, රූපයකින්, සංඥාවකින්, එක්කෝ ඒක පේනවා වර්ණයකින්, එහෙම නැත්නම් දැනෙනවා ගන්ධයකින්, එහෙම නැත්නම් දැනෙනවා රසයකින්, එහෙම නැත්නම් ඇහෙනවා ස්වරයකින්, එහෙම නැත්නම් ඇඟෙනවා පීඩනයකින්, එහෙම නැත්නම් සිතෙනවා සිතිවිල්ලකින්. අන්න බලන්න මේ ආයතන අයතුලින් මේ තරංගය මොන තරංගයක් වශයෙන් ඇතුල් වුණත් ඒ තරංගය අණුවල එකතුවක් නිසා ඒකට කාලය තීරණය වෙලා ඉවරයි. එහෙනම් ඒ කාලය තීරණය වෙච්ච නිසා අපට තියෙන්නේ ඉවසගෙන බලාගෙන ඉන්න. ඒ කාලය වෙනකොට ඒක ඉබේ වෙනස් වෙනවා. ඒ ප්‍රශ්නයට උත්තරය ඒක බවටපත් වෙනවා. ඉලෙක්ට්‍රෝන එකේ උත්තරය පොට්‍රෝන්, පොට්‍රෝන එකේ උත්තරය නියුට්‍රෝන්, නියුට්‍රෝන එකේ උත්තරය පොට්‍රෝන්, පොට්‍රෝන එකේ උත්තරය ඉලෙක්ට්‍රෝන්. එහෙනම් මේ අණුව තමන්ගේ කාලය ගෙවෙනකොට මේ අණුවේ වේගය අඩු වෙනවා. අපි දන්නවා මේ ලෝකයේ සබ්බේ සංඛාරා අනිච්ච, හැම දෙයක්ම අනිත්‍යයි. ඇයි? මේ කාලය නිට්ටිය නැති නිසා. මේ අණුව භ්‍රමණය වෙලා තමන්ගේ න්‍යාස්තියේ කම්පණය අඩු වෙනකොට ඒ න්‍යාස්තියේ තියෙන පීඩනය සෑ වෙනකොට මේ අණුවේ කැරකෙන වේගය අඩු වෙලා එයා පෝට්‍රොන් වෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබිලා. පෝට්‍රොන් වෙච්ච අණුව භ්‍රමණය වෙලා තමන්ට ඒ මට්ටමෙන් භ්‍රමණය වෙන්න බැරි වෙලා නැවතෙනකොට නියුට්‍රෝන් අන්න පෝට්‍රොන් කියන ප්‍රශ්නෙට උත්තරේ ලැබිලා. කාලය විසින් විසඳයි කියලා කියන්නේ යම් කිසි කෙනෙක් අපට බැනවැදුනයි කියලා උපමාවක් ගන්නිමු. හොඳ සීරුව අපට බැන්නා. අපි කල්පනා කළා කාලයට ඉඩ දෙමු කියලා හිටියා. අන්න බලන්න එයා බැනලා ගෙදරකින් ඉන්නකොට එයාගේ සිත දන්නවා මං කරපු දේ වැරදි, සංඝයාට මං කතා කරපු දේ අකුසල කර්මය. එයා ගෙදරකින් බලනකොට එයාට පණිවිඩයක් ලැබෙනවා. එයාගේ ගෙදර කෙනෙක් අසනීප වෙලා එයාගෙන් ගෙදර කට්ටියට උදව් කරනවා, රෝවල් ගත කරනවා, උදේ අවසර බලන්න යනවා. මේම ඉන්නකොට පණිවිඩේ එනවා දරුවා විභාගයෙන් අසමත් වෙලා කියලා. ඒ ප්‍රශ්නෙත් එක්ක එයා කලබල වෙලා එයාගේ චරිතය ටිකක් කේන්තිව ගත්ත චරිතයක් බවට පත් වෙලා ද්වේෂයෙන් එයා කටයුතු කරනකොට දරුවන්ට වයින්කොට හැමදාම උදේ අවසර මම රෝවලට යන්න ඕනේ. ඒකේ මාංශයේ කම්පණය ගෙදරට පෙන්නනකොට ගෙදර කට්ටියත් පුදුජනයිනේ. ඒගොල්ලොත් නැවත එක ප්‍රතිචාර වශයෙන් ද්වේෂයක් පූජා කරනවා. එහෙනම් ඒගොල්ලොන්ගේ ද්වේෂය පූජා කරනකොට අන්න ගෙදර ප්‍රශ්න ගැටලු ඇවිලෙනවා. මේ ප්‍රශ්න ගැටලු වලින් මිනිහා මිදිලා ටිකක් ඈතට ගිහලා වාඩි වෙලා කල්පනා කරනවා, එදා මං ස්වාමීන් වහන්සේලාට බැනපෙතද දන්නේ නැමේ කර්මයක් බවට පත් වෙලා තියෙන්නේ. එදා මම ඒ කරපු වැරද දන්නේ මට එක දිගටම ප්‍රශ්න කරදර එන්නේ. මගේ ජීවිතේ නිදාස නැතුව ගියා. මගේ ජීවිතේ දැන් එන්නෙන්ද අවුල් වෙගෙන යනවා. අර පාප කර්මය දන්නේ නැහැ පරිසම් දෙන්නේ කියලා අන්න ඕම හිතනවා. හිතනකොට එයා හිතනවා අනේ මේ වැරද්දට සමාව ගන්න ඕනේ. මට මේ දුක විඳින්න බෑ. මේ රෝහලට හැමදාම යන එක මට කරන්න බෑ. මෙච්චර මාංශ වෙලා මං දරුවන්ට උගන්වනවා, ඒකේ අසමත් වෙන ප්‍රතිඵල ගැන මට අහන්න බෑ. නිතරම මගේ මිනිස්සු මට විරුද්ධ වෙලා මගෙත් එක්ක පොරබදිනවා, මට දරා ගන්න බෑ, සමාව ගන්න ඕනේ කියලා එයා ඒක වැරදි කියලා හිතන මොහොතේ ඉඳලම මේක එයාගේ ජීවිතයේ විශාල වශයෙන් පරිසම් දෙනවා. එයා එන්න බැරුව අපහසු වෙලා ඇඟිලා ඉන්නවා. තමන්ට එන්න මාර්ගය හදනවා. තමන් සමාව ගන්න කැමැති බව ඉඟිවලින් දෙන්නනවා. ඒ ස්වාමීන් වහන්සේලාට කිට්ටු වෙන්න පුළුවන් අවස්ථාවල් පෑර නොහැර ඒ කටයුතු වල සම්බන්ධ වෙලා පේන්ඩරි ඉටගෙන ඉන්නවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අර ඇටිවෙච්ච තරංගය ස්වාමීන් වහන්සේලා නින්දාවට විවේචනයට පත් කරන්න ඕනි කියලා ඇතිවෙච්ච තරංගය, ඒ තරංගයේ තිබිතුල තිබිච්ච අණු, ඒ අණු වල න්‍යාස්තිය තිබිච්ච කාලය වෙනස් වෙනකොට ඒ පීඩනය වෙනස් වෙලා අණුවේ ස්වභාවය වෙනස් වෙනවා, කර්මය වෙනස් වෙලා. ඒ තරංගයේ තිබිච්ච ප්‍රතිඵලය වෙනස් වෙලා ඒකම උත්තරයක් වෙලා. දැන් බැනපු කට්ටිය ඇයි බැන්නේ කියලා ආනවට වඩා ඒ කට්ටිය ඇදෙනවා නම් අන්න ඇදෙන එක නේද ඒ බැනුමේ උත්තරය. ඉබේ හැදිලා, ඉබේ උත්තරේ ලැබිලා කාලයට ඉඩ දෙමු. අන්න බලන්න මේ කාලය මේ සෑම අණුවකම තියෙන නිසා අපි කල්පනා කරලා බලනකොට අපට තවත් ගොඩාක් ගැඹුරු දෙයක් තේරෙනවා. ඒක තමයි මේ කාලය නිර්මාණය වෙලා මේකට පවතින ක්‍රමවේදයක් පවතිනවා. සෑම තරංගයක් එක මිශ්‍ර වුණාම මේ කර්මය පරිසම් දෙන්නේ නැහැ. එහෙනම් මේ තරංගවලට මේ කාලයට සීමාවක් තියෙනවා. එහෙනම් අපි දන්නවා චේතනා හැම එකක්ම කර්ම බවට නිර්මාණය වෙනවා. මේ කර්ම හැම එකක්ම පරිසම් දෙන්න කාලයක් තියෙනවා. එක එක තරංග මට්ටම්, එක එක ධාරිතා මට්ටම්, එක එක ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරී මට්ටම් තිබුණාට මේ හැම එකක්ම තරංගයක් ඉන මට්ටමින් සමාන වුණාට ක්‍රියාකාරීත්වයේ ධාරිතාව කම්පණය කාලය කියන මේ ගුණවලින් මේවා වෙනස් හැම එකක්ම චෛතසිකයක් වුණාට තථාගතයන් වහන්සේ අභිධර්ම පිටකේ ඇයි චෛතසික 121ක් ගැන දේශනා කරන්නේ ඇයි මේ චෛතසික වර්ග කරලා පෙන්වන්නේ උපේක්ෂා සාගත දෝමනස්ස සෝමනස්ස දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරික අසංකාරික අලෝභ මූල ලෝභ මූල අද්වේෂ මූල ද්වේෂ මූල කුසල මූල අකුසල මූල අමෝහ මූල සිත මෝහ මූල සිත ඇයි භාග්‍යතුන් වහන්සේ මේ සෑම සිතවිල්ලකටම නාමයක් දෙන්නේ ඇයි ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ විග්‍රහයට නාන ප්‍රකාර ක්‍රමවේද පාවිච්චි කරන්නේ එනම් මේ තරංග හැම එකක්ම එකක් නෙමෙයි. හැබැයි මේ තරංග හැම එකටම සමානකමක් තියෙනවා අපි ඔක්කොම තරංග කියන එක. එනම් මේ ලෝකයේ මිනිස් සත්ත්වය මිනිස්ය වර්ගයා කියන සමානකම තියෙනවා. හැබැයි ගතිගුණ වලින් ආත්පසින්ම වෙනස්. ලෝභය, ද්වේෂය, මෝහය, රාගය කියන අකුසල මූල වලින් බැලුවාම ඒ උත්මයෝ ගොඩාක් වෙනස් වෙලා. එහෙනම් මේ තරංගය මේ ලෝකයේ පවතිනවා තරංගයක් වශයෙන්. නමුත් ඒකේ ධාරිතාවට අනුව, කම්පණයට අනුව, ඒ ආයුෂය කියන කාලයට අනුව, ක්‍රියාකාරීත්ව ක්‍රමවේදයට අනුව ඒ චෛතසිකය වෙනස්. දැන් බලන්න අකුසල සිතක් කුසල සිතක් මෝහ සිතක් අමෝහ සිතක් ద్వේස සිතක් අද්වේස සිතක් රාග සිතක් විරාග සිතක් අන්න බලන්න සිත් වර්ග හතක් විතර අපි සාකච්ඡා කළා. එහෙනම් මේ සිත් වර්ග හත තුල මොනවද පවතින්නේ? සිත කියන ස්වභාවය පවතිනවා. සිතවිල්ල කියන ස්වභාවය පවතිනවා. හැබැයි සිතවිල්ල වුණාට හැම සිතවිල්ලක්ම එකද? නැහැ. හැම සිතවිල්ලක්ම වෙනස්. ద్వේෂය අද්වේෂයට සමාන නැහැ. ලෝභය අලෝභයට සමාන නැහැ. රාගය විරාගයට සමාන නැහැ. නමුත් ඒක ඒ ගතිගුණය ඒක තුල පවතිනවා. දැන් ලෝභ සිතක් කියන තරංගය ගත්තාම ඒ ලෝභ සිත හැමදේම ලබා ගැනීමේ බලාපොරොත්තුව මත ඇතිවෙච්ච සිතක්, තණ්හා සාගත සිතක්, බලාපොරොත්තු ඇති සිතක්, ලෝභ චෛතසිකය. අලෝභ චෛතසිකය තුල ලෝභය නැද්ද කියලා බැලුවොත් මේ ලබා ගැනීම දෙන්න ඕනේ කියන ලෝභය තියෙනවා. තමන් සතු හැම දෙයක්ම ඉවර කරන්න ඕනේ කියන ලෝභය තියෙනවා. තමන් ඇලෙන හැම දෙයක්ම අත්හරින්න ඕනේ කියන ලෝභය තියෙනවා. අරකේ හැමදේම අයිතිකරන්න බලාපොරොත්තුවක් තිබුණා. මේකේ හැමදේම ඉවර කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. කල්පනා කරලා බලන්න. ලෝභ සිත තුළ පවතින්නේ එකම වර්ගයේ ගුණාංග, අලෝභ සිතෙත් පවතින්නේ එකම වර්ගයේ ගුණාංග. මෙතන පුංචි වෙනසක් තියෙනවා. ඒ වෙනස විතරයි මෙතන තියෙන්නේ. ඒක තථාගතයන් වහන්සේ ගොඩාක් ගැඹුරු අභිධර්මය තුළින් විතරක් දේශනා කරනවා. ලෝභ සිතයි අලෝභ සිතයි දෙක එකට ගත්තාම ඒ දෙකේ ගුණාංග වලින් කිසිම වෙනසක් නැහැ. මේකත් ලෝභමයි මේකත් ලෝභමයි. ලෝභය කියලා කියන්නේ හැමදේම ලබා ගැනීමේ බලාපොරොත්තුව, හැමදේම දීමේ බලාපොරොත්තුව, ඒකත් ලෝභයක්. හැමදේම අල්ලා ගැනීමේ චිත ලෝභ සිත, හැමදේම අත්හැරීමේ ලෝභය, ඒකත් ලෝභ සිත. අන්න බලන්න එකම චෛතසිකයක් තමයි නානා ප්‍රකාර නාම රූප බවටපත් වෙලා තියෙන්නේ. මේක තථාගතයන් වහන්සේ දන්නවා. ඒකායන මග්ගෝ මේක එකම මාර්ගයයි. එහෙනම් එකම සිතක් නේද අදන්න තියෙන්නේ. මේ එකම සිත නේද චෛතසික 121. අපට සිත් 121ක් වෙන වෙනම පවතිනවා කියලා අපට කියන්න පුළුවන්ද? නෑ. එහෙම එකක් අපට කියන්න පුළුවන් කමක් නෑ. එහෙනම් තමන්ගේ එකම සිත ස්වභාවයන් 121කින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි මේවට වෙන වෙනම නම් දුන්නා. හැබැයි ඔක්කොම සිත්තික ගත්තාම එකම සිතක් පවතිනවා. හැම සිතක් තුළම මේ හැම ගුණයක්ම තියෙනවා. මේ චෛතසිකයේ භ්‍රමණය වෙනකොට මේ චෛතසිකයේ තුලින් අසංකාරික සසංකාරික සිත් පාල වෙනවනම් දෝමනස්ස සෝමනස්ස පාල වෙනවනම් උපේක්ඛා සහිත උපේක්ඛා රහිත පාල වෙනවනම් කුසල මූල අකුසල මූල පාල වෙනවනම් මේ හැම චෛතසිකයක්ම පාල වුනේ තමන්ගේ විඥාණය තුලින් නේද? අපි දන්නවා ඇපල් ගෙඩියක් අරගෙන පීයකින් කපනකොට ඇපල් සුවඳ එනවා. ඒක පොත්තේ සුවඳද? මදේ සුවඳද? ඒකේ තියෙන ජලයේ සුවඳද? ඒකේ තියෙන රසයේ සුවඳද? ඕජාවේ සුවඳද? වර්ණයේ සුවඳද? එහෙම නැත්නම් ඒක තුළ පවතින කම්පණයේ සුවඳද කියලා බැලුවාම ඔක්කොම ටික ඒ ඇපල් සුවඳේ තියෙනවා. වන්න ගන්ධ රස ඕජා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන සෑම දෙයක් තුළම තියෙන සෑම ගුණයක්ම අර ඇපල් ගෙඩියේ සුවඳේ තියෙනවා. සම්පූර්ණ ඇපල් ගෙඩිය ආස්වාස කරා කියලා කිව්වොත් විතරක් නිවැරදි. ඇපල් සුවඳ කියලා කිව්වොත් ඒක වැරදි. ඇයි මේ පඨවි ධාතුවට පීය කියලා කපනකොට මේ අණු දෙක අතරින් මේ පීය යනකොට මේ අණු කැඩෙනවා. මේ වායුවේ මේ අණු මිශ්‍ර වෙනවා. විශාල කම්පණයකින් සතර පැත්තෙන් චතුබ්බ වාතයේ ගින මේ සතර දිශාවේ පීඩණයකින් මේ ඇපල් ගෙඩිය අණු වලින් ඇලිලා දූවිලි වාගේ මේක එකපාරට වැగిරෙන්න දෙන්නේ නැතුව ඒකේ නිර්මාණය තදින් අල්ලාගෙන ඉන්නවා. නැත්තම් මේ අණු එකින් එකට බැඳිලා තියෙන මේ අණු ඔක්කොම වෙන් වෙනවා. ඇලිලා දූවිලි වාගේ විසිරලා යනවා. අපි මේ පීයෙන් කපනකොට මේ පීයේ කම්පණය නිසා මේ අණු කැඩිලා විසිරෙනවා. මේ විසිරෙන අණුව තුළ මේකේ වර්ණය තිනවා, ගන්ධය තිනවා, ඕජාව තිනවා, රසත් තිනවා. ඒ විතරක් නෙමෙයි ඒ අණුවල මේ පටවි ස්වභාවය තියෙනවා. ආපෝ ස්වභාවය, වායෝ ස්වභාවය, තේජෝ ස්වභාවය, අවකාශ ස්වභාවය මේ ඔක්කොම මේ අන්තර්ගත වෙලා තමයි මේ සුවඳ වීදෙන්නේ. එහෙනම් මේ සුවඳවල අපල්වල තිබිච්ච සේරම ගුණාංග තිබුණා වාගේ මේ චෛතසිකයේ භ්‍රමණය වෙනකොට ඇතිවෙන සිතිවිලි වලත් සේරම සිටිවිලි ටික අන්තර්ගත වෙන්න ඕනේ නේද? එක චෛතසිකයක තියෙන ධාරිතාව බැලුවාම ඝනහඟල් 100 නම් ඒ ඝනහඟල් 100ක චෛතසිකයේ තුල තියෙන අණු ටික තනි තනියෙන් වෙන්කළොත් ඒ අණු වල තියෙන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. ඒ සෑම අණු වල තියෙන න්‍යෂ්ටියේ තියෙන තොරතුරු ටික කියවලා බැලුවොත් ඒක තුල මේ චෛතසික 121ක්ම තියෙනවා. එකක් ගත්තාම ලෝභය, එකක් ගත්තාම ద్వේෂය, එකක් ගත්තාම රාගය, එකක් ගත්තාම මෝහය, එකක් පානාතිපාතා කියනවා, එකක් අදින්නා දාන කියනවා, කාමයේ සුමිච්ඡාචාර කියනවා, මුසාවාද කියනවා, සුරාමේරේ කියනවා. හේ මේ ප්‍රශ්නය සංකීර්ණ වුණේ කියලා බලනකොට මේ චෛතසිකයේ තුලින් එකක් විතරක් හිතන්ට බෑ. දැන් මට හිතෙනවා ද්වේෂසාගත සිතිවිල්ලක්. එතකොට මේක ද්වේෂය විතරමද කියලා බැලුවාම මේ කාලය මත තීරණය වෙන නිසා මේක අනිත්‍ය වෙන නිසා කාලය විසින් මේක වෙනස් කරන නිසා අපට තේරෙනවා මේක ද්වේෂය වෙන්න බෑ. බලාපොරොත්තුවක් තිබුණා ඒ බලාපොරොත්තුව ඉටුුන්නේ කැඩුනා ඒ නිසා ද්වේෂය අටගත්තා. බලාපොරොත්තුව කියන්නේ ලෝභය නේද? මේ පින්වත් අය මෙහෙම ඉන්න ඕනේ, අපේ සංඝයා වහන්සේලා මෙහෙම ඉන්න ඕනේ. එහෙනම් අන්න ද්වේෂය අටගත්තා. අපට මේ ජීවිතයේ ගොඩාක් අද්දකින් තියෙනවා. පුංචි උදාහරණයක් අරන් බලන්න. අපි සියලුම දෙනා වන්දනාමාන කරනකොට, තථාගතයන් වහන්සේට මල්පාන් පූජා කරනකොට, යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් ගාථා කියන්නේ නැත්නම් අපට තරහා යන්නේ නැද්ද? තරහා යනවා. බලන්නකෝ, විහාරස්ථානයේ බුදුන් වඳින්නේ ගාථා කියන්නේ බැරි වෙලාවත් උන්වහන්සේ අනිත්‍ය මෙනෙහි කරන භාවනාවේ හිටියොත්, තමන්ගේ අඩුපාඩු හදන කාර්යාවේ හිටියොත්, මේ පූජාවට වඩා තථාගතයන් වහන්සේලා සියක් නමකට දුන්න ගිලම්පස දාණයට වඩා මේක ශ්‍රේෂ්ඨයි කියලා තථාගතයන් වහන්සේම කියනවා. එහෙනම් අපි කොහොමද තීරණයට එන්නේ උන්වහන්සේ බුදුන් වඳින්නේ නැහැ කියලා? අපි එක බුදුහාමුදුරුවෝ නමකට වඳිනවා. බැරි වෙලාවත් උන්වහන්සේ සෙනෙහ අනිත්‍ය මෙනෙහි කරලා බුදුවරු සියක් නමක් වඳනන්, දැන් අපි ඒ චේතනාව නිසා අපට අකුසලයක් වෙලා නේද? කර්මයක් ගොඩ නැගිලා නේද? එහෙනම් මේ ලෝකේ මොකද්ද නැත්තේ කියලා අපට දන්නේ නැහැ. මොනවද තියෙන්නේ කියන ලයිස්තුවත් අපි දන්නේ නැහැ. එහෙනම් අපි දන්නේ බොහොම පොඩ්ඩයි. ඒක නියපොත්තේ පස් පිටුවලත් කෝටියෙන් එකයි. අන්න බලන්න, මේ ප්‍රශ්නේ හොඳ උදාහරණයක් වුණා අපේ ජීවිතේ. එහෙනම් අපේ චෛත්‍යසිකය තුළ තරහව ඇති වුණේ අපි බලාපොරොත්තු තියාගෙන හිටියා මේ විදියට වෙන්න ඕනේ, මේ විදියට ඇසිරෙන්න ඕනේ, මේ විදියට මේ දේවල් සිදු වෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවත් එක්ක ඉඳලා ඒ බලාපොරොත්තුව කැඩෙනකොට අන්න ද්වේෂය අටගත්තා. මේකට අපි කියනවා දෝමනස්ස සාගත දිට්ටි සම්ප්‍රයුක්ත ද්වේෂ සාගත සිත කියලා. හැබැයි මේක තුළ ඒක විතරද තිබුණේ කියලා ගවේෂණය කරනකොට මේක ඇති වුණේ බලාපොරොත්තුව තිබුණ නිසානේ. බලාපොරොත්තුව කියන්නේ ලෝභය. එහෙනම් මේ ලෝභ සාගත සිතකුත් මේකේ තිබුණා. දැන් මේ තරහ නිසා මුලා වුණ නැද්ද? මෝහ සාගත සිතකුත් මේකේ තිබුණා. තම මේ ලෝකේ යම්කිසි රාගයක් තිබුණා තමන්ට, මේ දේවල් පතනවා, මේ විදියට තිබුණොත් මම මේක විඳිනවා, මේම තිබුණොත් මම මේක විඳවනවා, අන්න බලන්න රාගසාවත සිතකුත් තිබුණා. එතකොට මේ ද්වේෂය තුලින් ඇති කරගත්තා වූ මේ චෛතසිකය, මේ ඉලෙක්ට්‍රෝන ධාරිතාව නිසා තමන්ගේ කයට අපටිත්තක් වෙන්නේ නැද්ද? ආයුෂ අඩු වෙන්නේ නැද්ද? ද්වේෂය ඇති වෙනකොට ලේවල ක්‍රියාකාරීත්වය වැඩි වෙලා මේ ලේවල න්‍යාස්තිය බිඳෙනවා, අකාලේ ලේ ධාතු මැරෙනවා, নানা ප්‍රකාර ලෙඩ රෝග ඇති වෙනවා, කය වයසට යනවා, මේ පරමායස අඩු වෙනවා, අකාලේ මැරෙනවා. අන්න පාණාතිපාතා තමන්ට කරගෙන කවුරු කොම හිටියත් තමන්ගේ විඥාණය පරිස්සම් කරන්න ඕනේ. අන්න බලන්න ඒ ද්වේෂසාගත සිත තුළ පාණාතිපාතා තිබිලා තමන්ගේ චරිතය වෙනස් වෙනකොට, තමන්ගේ ස්වરૂපය වෙනස් වෙනකොට, තමන් රාගයෙන් ద్వේෂයෙන් තව කෙනෙක් දිහා බලනකොට මේක බලනවා අනිත් ස්වාමීන් වහන්සේලා. අන්න මේ ස්වාමීන් වහන්සේට තරහා ගිහිල්ලා, අර ස්වාමීන් වහන්සේ මොකවත් කියන්නේ නැහැ කියලා තරහා ගිහිල්ලා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේලා කල්පනා කරනවා, අනේ අපේ හාමුදුරන්ට විහාරය ඇතුලේ තරහා යනවා, පුදුම විදියට හාමුදුරන්ගේ ගතිගුණ වෙනස් වෙනවා. දැන් මේක මෙනේ කරනකොට දැන් ඒ කච්චිට ගාථා කියවෙන්නේ නැහනේ, ඒ කච්චිට බුදුන් වැඳෙන්නේ නැහනේ. අන්න ඒ කච්චියේ චිත්තානුපස්සනාව අවුල් වෙලා, ඒ කච්චියේ සම්පූර්ණම මානසිකත්වය විකෘති වෙලා, එහෙනම් අපේ ස්වરૂපය වෙනස් කරනකොට අර ස්වාමීන් වහන්සේලාගේ ධාම් චේතනාව අපි උදරගත්තා. ධාමත් එක්ක තිබිච්ච මානසිකත්වය අපි නැති කළා. ඒගොල්ලන්ගේ නිදහස නැති කළා. ඒගොල්ලන්ගේ සාමය ඒගොල්ල තුල පවතිච්ච සාමය නැති කළා අයිමි කළා බුදුන් වැඳමින් සිටිනවා කියන ඒ උත්තරීතර චේතනාව උදරගත්තා. මේව ඔරකා නෙමෙයිද? මේව නේද මේ ලෝකයේ තියෙන උතුම්ම උත්තරීතර අදින්නාදානය. එහෙනම් මම වෛරයෙන් මත් වුණා, ලෝභයෙන් මත් වුණා, ద్వේෂයෙන් මත් වුණා. මේක කාමයේ වරදවා ඇසිරීමක් නේද? ద్వේෂ කාමයේ, ලෝභ කාමයේ, වෛර කාමයේ, දික්ටි කාමයේ අන්න බලන්න. එහෙනම් මම පොරොන්දුනා නේද? මම මගේ ජීවිතේ මම මේ අඩුපාඩු හදා ගන්නවා. භාග්‍යතුන් වහන්සේ වහන්සේගේ ශාසනය පැවිද්ද මට පූජා කරන්න. තථාගතයන් වහන්සේ මේ සීවරයත් මේ පැවිද්දත් මම ආරක්ෂා කරමි. මාගේ ජීවිත කාලය තුළම මම ඔබ වහන්සේ සරණ යමි කියලා පොරොන්දු වෙලා දැන් විහාරයේ ඇතුලේ උන්වහන්සේ ඉදිරියේම මේ වගේ චේතනාවක් ඇති කරගත්තොත්, මේ වගේ තමන්ගේ සිත වෙනස් කරගත්තොත්, මේක නේද මේ ලෝකේ තියෙන ලොකුම බොරුව, මුසාවාද වෙලා. එහෙනම් බුදුන් වඳින වෙලාවේදී දුක නිවා ගන්න කටයුතු කරන්නේ නැතුව තවත් කෙනෙක් දිහා හොයලා, ඕපාදූප හොයලා, අන්න සම්පප්පලාපා පිසුනා වාචා හැම එකක්ම වෙලා, එහෙනම් මේක තුළින් නිවනට ප්‍රමාද වෙලා මජ්ජපමා දට්ටානා දේරමණී සික්ඛා පදය විනාශම වෙලා කල්පනා කරලා බලන්න. මේක ද්වේෂ සාගත සිතිවිල්ලක් නෙමෙයි. අර ඇපල් ගෙඩියෙන් එන සුවඳ තුළ ඒ ඇපල් ගෙඩියේ වර්ණ ගන්ධ රස ඕජා පටවියා පොතේජ වායු තියෙනවා. අන්වීක්ෂයකින් අරගෙන ඇපල් සුවඳේ අණුවක් අරගෙන බලන්න, ඒ ඇපල් ගෙඩියේ වර්ණය ඒමම තියෙනවා, ඒකේ රස ඒමම තියෙනවා. ඒ වර්ණයේ රස විතරක් නෙමෙයි, ඒකේ ඕජාව ඒමම තියෙනවා. ඒ ඇපල් ගෙඩිය තුළ තිබෙන සියලුම ගුණාංග, ඒ රසායනික ද්‍රව්‍ය හැම එකක්ම පරමාණු වලටත් වඩා පොඩි අංශු වලින් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. මොනවද නැත්තේ? ඔක්කොම තියෙනවා එක අණුවක් තුළ. මේ ලෝකයේ එක අණුවක නිර්මාණයක්. එහෙනම් එක අණුවක් තුළ මේ ලෝකයේ අන්තර්ගතයි. එහෙනම් මේ සිත අවබෝධ වුණොත් මේ සිත කියන විඥාන අණුව තුළ මේ දෙතිස්මා තලයේම තියෙනවා. අන්න භාග්‍යතුන් වහන්සේ මේක ප්‍රත්‍යක්ෂ කළා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ බඹයක් විතර උස තියෙන මේ කයෙන් මේක අවබෝධ කරගන්න. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන කයට මේක සීමා කළේ ඇයි? මේ විඥාන අණුව පේන්නේ නැහැ. මේක අපි අල්ලගන්න දක්ෂ නැහැ. මේකට සමවදින්න දක්ෂ නැහැ. ඒ නිසා අපට අල්ලලා බලන්න පුළුවන් ආයතන අයක් තියෙනවා. මේ ආයතන අය තුළින් මේ විඥාණය අඩුව හදන්න හරිම ලේසි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපට මේ විඥාන අණුව කියන ඈත පේන්නේ නැති අණුව පිළිබඳව 84,000 දේශනා කළොත් අද මේ ජීවීන් සංකීර්ණ ප්‍රශ්නයකට මුහුණ දෙනවා. කිසිම කෙනෙකුට මේකෙන් ගොඩ යන්න බෑ. සාරිපුත්ත මොග්ගල්ලාන වගේ ප්‍රඥාවන්තයෙකුට ඇර. එහෙනම් තථාගතයන් වහන්සේගේ මහා කරුණාව අපට විශාල වශයෙන් සාගරයක් වාගේ පාලා, උන්වහන්සේ මේ බඹයක් විතර උස තියෙන මේ කයේ තියෙන ආයතන පාවිච්චි කරන්න අවසර දුන්නා. ඒ ආයතන වලින් මේ විඥාණය අවබෝධ කරගන්න නිවන්න අවශ්‍ය කමඨාන දුන්නා. එහෙනම් අර ඇපල් ගෙඩියෙන් ගියේ සුවඳවල ඒ ඇපල් ගෙඩියේ තිබිච්ච සියලෝම විස්තර ටික, ඒ ඇපල් ගෙඩියේ කොච්චර කාලයක් ආයුෂ තියෙනවද, කොයි කාලේ කුණු වෙනවද, එහෙනම් ඒ හැම ආයුෂ කතාවක්ම ඒ කාලයක්ම මේ න්‍යාස්තියේ තිබුණා. එහෙනම් මේ න්‍යාස්තියක් තුල තමයි එයාගේ පරම ආයුෂ තැන්පත් වෙලා තියෙන්නේ. එහෙනම් අපේ න්‍යාස්තිය කොච්චර කාලයක් තියෙනවද, ඒක නේද අපේ පරම ආයුෂ. එහෙනම් මිනිස්සෙගේ ආයුෂ තීරණය වෙන්නේ ඒ කාලය මත. රති රුධිරාණු කියලා ලේ කියලා කියන මේ ධාතුව, මේ ආකෝව, මේ ඕජාව මේ කය පුරාම ගලාගෙන යනවා. මේ රතු රුධිරාණුවේ න්‍යාස්තියේ පීඩණය කොච්චර කාලයක් පවතිනවද කියලා කිව්වොත්, මිනිසෙකුගේ රතු රුධිරාණුව දින 120ක් පවතිනවා. මේ ආයුෂ රතු රුධිරාණුවේ 120 නිසා පරම ආයුෂ අවුරුදු 120යි. මේ රතුරුදිරාණුවේ න්‍යාස්තියේ පීඩනය ගණන් හදලා මෙයාගේ ආයුෂ කොච්චරද කියනකොට 8යි නම් ඒ කාන්ත වශයෙන්ම ඒ රතුරුදිරාණුව පවතින කයේ ආයුෂ 120ක් නෙමෙයි භාගයයි 8යි 8ක් වෙනකොට එයා මියපරලව යන්න ඕනේ. එහෙනම් මේ කාලය නේද මේ හැම එකක්ම තීරණය කරන්නේ. මේ ආයුෂ තීරණය කරන්නේ කාලය, මේ වර්ණය තීරණය කරන්නේ කාලය. හේතුව මේ වර්ණය කියන්නේ අණු, මේ අණුවල ක්‍රියාකාරීත්වය විසිරලා ගියාම මේක දුබල වෙනවා, දුර්වර්ණ වෙනවා. එහෙනම් මේ වර්ණය තීරණය කරන්නේ කාලය, මේ සැපය තීරණය කරන්නේ කාලය. සැපය කියන්නේ චෛතසිකය, ඒ මානසික චෛතසිකය තුලින් වින්දනය කරන සැපය තීරණය කරන්නේ කාලය. ඇයි මේ හැම සැප තරංගයක්ම සන්තෝෂයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ අණුවලින්. මේ අණුවල තියෙන්නේ තරංගයක් සමාන ඔක්කොම අණු. මේ අණුවල තියෙනවා න්‍යාස්ති හැම එකකටම. ඒක තුල තියෙනවා කම්පනයක්, එහෙම නැත්නම් පීඩනයක්. ඒ පීඩන කාලය තමයි, ඒ පීඩනේ ඉවර වෙන කාලය තමයි මේ සන්තෝෂයේ වින්දනය කරන්න පුළුවන් කාලය. ඒක ඉවර වෙනකොට අර තරංගයේ විසිරලා යනවා, වෙනස් ස්වභාවයකට පත් වෙනවා. සන්තෝෂයේ අතුරුදාන ඒක නේද අපේ ජීවිතයේ සන්තෝෂයේ ජීවිත කාලෙම පවතින්නේ නැත්තේ. ඒක කාලෙන් කාලෙට ඇති වෙවි නැති වෙවි යනවා. සන්තෝෂ වෙච්ච අවස්ථා තියෙනවා, හැබැයි මේකට කාලය අඩුයි. දීර්ඝ කාලීනව මේ සන්තෝෂ චෛතසිකය පවතින්නේ නැහැ. දීර්ඝ කාලීනව අපට වින්දනය කරන්න බෑ. ඇයි මේක පවතින්නේ නැහැ? මේ අණුවල න්‍යාස්තියේ කාලය තීරණය වෙලා ඉවරයි. ඒ කාලය ඉවර වෙනකොට න්‍යාස්තියේ පීඩනය වෙනස් වෙනවා, අණුව වෙනස් වෙනකොට සම්පූර්ණ තරංගයම වෙනස් වෙනවා. ඒක වෙනත් ස්වභාවයක් බවට, චෛතසිකයක් බවට පත් වෙනවා. එනම් මේ විඥානය භ්‍රමණය වෙලා මේ විඥානය තුළින් ඇතිවෙන තරංගය, මුළු විඥානයේම ස්වභාවය අරගෙනයි මේ එන්නේ. මුළු සර්වාංගයෙන් බඹයක් විතර උස තියෙන මුළු සර්වාංගයෙන්ම තියෙන පඨවි ස්වභාවය, ආපෝ ස්වභාවය, වායෝ ස්වභාවය, තේජෝ ස්වභාවය, වර්ණය, ගන්ධය, රසය, ඕජාව කියන ස්වභාවය සම්පූර්ණයෙන්ම අන්තර්ගත වෙලා මේ චෛතසිකයක් නිර්මාණය වෙනකොට, ඒක අපි වැඩිපුරම තියෙන ස්වභාවයට අනුව ද්වේෂය කියලා කිව්වට, සියුම් ලෙස ගවේෂණය කරනකොට ඒ චෛතසිකයේ තුල චෛතසික 121ක්ම අන්තර්ගත වෙලා. එහෙනම් මේ කාලය කියන එක ගොඩාක් සංකීර්ණ ප්‍රශ්නයක් බව අපි දැනගත්තා. ආස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්නකොට, ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්නකොට මේ භාවනා යෝගී ආර්ය උත්තමයා තේරුම් ගන්නවා මේ හැම එකක්ම කාලේ ප්‍රශ්නයක්, කාලේ විසින් තීරණය කරන දෙයක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේලා දේශනා කරනවා සෝවාන් ඵලයටපත් වෙන්න මේ තරම් කාලයක් පෙරම්පුරන් ඕනේ, සකෘදාගාමි අනාගාමි රහත් කියන මේ බෝධිවලට එන්න මේ තරම් කාලයක් පෙරම්පුරන් ඕනේ, පසේ බුදු මහරහත් වෙන්න සාර අසංකයේ මෙච්චරක් යන්න ඕනේ, සම්මා සම්බුද්ධත්වයට මෙච්චර කාලයක් පාරමී ධර්ම පුරන්න ඕනේ කියලා මේ තීරණය ගත්තේ මේ කාලය මත නේද? මේ විඥාණය අර මට්ටමට වෙනස් වෙන්න යන කාලය තමයි මේ කියන්නේ. එහෙනම් මේ වෙනකොටත් අපේ කාලය පරිපූර්ණයි. අපි ලබාපු මිනිස්සුත් භවය, අපි ලබාපු ශ්‍රාවකත්වය, මේ පැවිදි ජීවිතය, මේ ආර්ය කමඨාන, මේ හැම එකක්ම තියලා බලනකොට අපි මේ වෙනකොට කාලය පරිපූර්ණ වෙලා, එහෙනම් මේ වෙනස් වෙන විඥාණය වෙනස් වෙන්න සූදානම් වෙලා, විඥානා අනිච්චා, ධම්මා අනිච්චා, සංඛාරා අනිච්චා, වේදනා අනිච්චා, මේ හැම දෙයක්ම අනිත්‍ය නිසා දැන් මේ විඥාණය සූදානම් වෙලා තියෙනවා වෙනස් වෙන්න. එහෙනම් බලන්න කාලයේ දීපේ දේශයේ කුලය මම කියලා කියනවා. මොකද්ද මේ කාලයේ දීපේ දේශයේ කුලය මම කියලා කියන්නේ? මේක චෛතසිකයක ස්වභාවයක්. මේක සිතක් තුල පවතින අන්තර්ගත වෙච්ච ස්වභාව ධර්මයන් මේක දෙතිස්මා තලයෙන් ඇති වෙච්ච චෛතසිකය තුල තියෙන ගුණාංග පහක් 32න් පහක් කාලේ දීපේ දේශේ කුලේ මව කාලය කියලා කියන්නේ මේ ඇතිවෙන්නා වූ තරංගයක් තුල පවතින න්‍යාස්තියේ තියෙන ආයුෂය ඒකට අපි කාලය කියලා කියනවා දීපේ කියලා කියනවා ඒක පවතින ස්වභාවයට අනුව දේශේ කියලා කියනවා ඒක ගලාගෙන යන ස්වභාවයට අනුව කුලේ කියලා කියනවා ඒක ලෝභ කුලේද ද්වේෂ කුලේද මෝහ කුලේද රාග කුලේද කියන මොන මොන අකුසල මූලද කුසල මූලද ඒ කුලලේ තමයි මේ කියන්නේ මව කියලා කියන්නේ උත්පත්තිය ඒක නැවත ඵලයක් බවට පත් වෙන්නේ කොහොමද නිකම්ම නිකම් කාන්තාවකට මවක් කියන්නේ දරුවෙක් හම්බුනොත් තමයි මව කියන්නේ නැත්නම් එයාට කාන්තාව කියනවා එහෙම නැත්නම් එයාට නැගණිය කියලා කියනවා අන්න බලන්න ගෑනු ළමයා කියලා කියනවා එහෙනම් මේ ගෑනු ළමයාම කවදාද දවසක මෑණියෝ බවට පත් වෙනවා මෑණියෝ කියලා කියන්නේ ඇයි එයාට දරුවෙක් ඉන්න නිසා එහෙනම් ඵලයක් තිබුණොත් නේද මව කියලා කියන්නේ එහෙනම් මේ විඥාණයෙන් ඇතිවෙනා උ තරංගයට ඵලයක් තියෙන්න ඕනේ එහෙනම් මේ චෛතසිකය කාලය මත තීරණය වෙලා මෙයා පවතින ස්වභාවයක් තියෙනවා ගලාගෙන යන ස්වභාවයක් තිබුණා එහෙනම් ප්‍රතිඵල දෙන ස්වභාවයකුත් තියෙනව නේද කම්ම අකම්ම ඵල කියලා කියනවා හේතුඵල ධාම කියලා කියනවා එහෙනම් මේ ඵලයේ දෙනකොට අපි දන්නවා ඵලයක් ආවා අන්න මෙයා මව ස්වභාවය ගත්තා එහෙනම් මේ සෑම චෛතසිකය තුලම කාලයේ දීපය දේශයේ කුලය ප්‍රතිඵල දෙන මව ගතිගුණයකුත් මේකේ තියෙනවා මෙයා ධර්මයක් බී කරනවා දුක කියලා එයා මේ කර්මය අරගෙන ගිහිල්ලා දීපයක් වාගේ මේක පැවතිලා දේශයක් වාගේ මේක ගලාගෙන ගිහිල්ලා මෙයාට කාලයක් තියෙන නිසා යන්න කාලයකුත් එන්න කාලයකුත් මෙයා අරගෙන ඇවිල්ලා මෙයා ලස්සනට ප්‍රතිඵලයක් දෙනවා බැන්න නේද අන්න ආගන්ඩ මේ කතන්දරේ කියලා බැනුම් හැයනවා දන් දුන්නා නේද අන්න මිනිස්සු එනවා සුවඳල් වලින් බත් උයාගෙන අන්න දැන් වළඳන්න අවසරයි එදා ධානිදියා බලලා දොස් කියුවා නේද අන්න යවහල් වලින් බත් අරගෙන එනවා කට්ටිය වළඳන්න අවසරයි බලන්න ඒ ප්‍රතිඵලය ඒ ඉපදෙන ඉපදිල්ල කොච්චර ලස්සනට ඉපදෙනවද කියලා අර මව කුසෙන් මේ ලෝකෙට ලස්සන ඒ අම්මා වාගේම අතපය තියෙන කය තියෙන දරුවෙක් ඉපදුනා වාගේ ඒ කර්මයේ තිරින් ලස්සනට උත්පත්තියක් අටගන්නවා ඵලයක් අටගන්නවා මව ස්වභාවය ගන්නවා හේතුව නිසා ඵලයක් අටගන්නවා එහෙනම් මේ චෛතසිකය තුළ තියෙන මේ කාලය කොච්චර ගැඹුරු ධර්මයක්ද සෑම දෙයක්ම කාලය මත තීරණය වෙන එක. ඒක තමයි මේ පංච මේ ධර්මයන් තුළ අපි ඉස්සෙල්ලාම කාලය ගැන කතා කළේ. මේ පස්මා බැලුම් බලනවායි කියලා කියන මේ ධර්මතාවය තුළ ඉස්සෙල්ලාම කියන්නේ කාලය කාලය නැත්තම් මොකවත් නැහැ. කාලය නැත්තම් පීඩනයක් නැහැ. පීඩනයක් නැතුව කම්පනයක් නැහැ. කම්පනයක් නැතුව තරංගයක් නැහැ. තරංගයක් නැත්තම් පරමාණුවට වඩා පොඩි අණු නැහැ. ඒ අණු නැත්තම් පරමාණු හැදෙන්නේ නැහැ. පරමාණු හැදෙන්නේ නැත්තම් අණු හැදෙන්නේ නැහැ. අණු හැදෙන්නේ නැත්තම් සතරමා භූත නැහැ. සතරමා භූත නැත්තම් මේ ලෝකේ නාම රූප නැහැ. නාම රූප නැත්තම් ඇලීම් ගැටීම් නැහැ. විඥාන නැහැ. මොකවත් නැහැ. ඉස් ස්වභාවය. ඉවර වුණා. පැවත්මක් නැති වුණා. එහෙනම් අපගේ ජීවිතය තුළ මේ කාලය කියන මේ මහා භූතය අපි හඳුනා ගන්න ඕනේ. අන්න අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තා පඨවි භූතය, ආපෝ භූතය, වායෝ භූතය, තේජෝ භූතය, ආකාශ භූතය. දැන් ඉගෙන ගත්තා 6 වෙනි භූතය කාලය කියන භූතය. එහෙනම් මේ කාලය කියන භූතය එහෙනම් කම්පණයට පත් වෙනවා නේද? එහෙනම් පීඩන භූතය ඒ පීඩන භූතය නේද නාම රූප බවට පත් වෙන්නේ එහෙනම් නමක් ඇදිලා රූපයක් ඇදෙනවා නාම රූප භූතය ඇලීමේ භූතය ගැටීමේ භූතය අභිභවා යෑමේ භූතය අන්න බලන්න ලෝභ භූතයා, ద్వේෂ භූතයා, මෝහ භූතයා, රාග භූතයා මේ හැම කෙනාම භූතයෝ නේද? එහෙනම් මේ චෛතසිකයේ තුල මේ හැම භූතයක්ම ඉන්නවා. මේ විදිහට බැලුවාම 23 භූතයා අන්තර්ගත වෙච්ච භූතයෙක් තමයි මේ චෛතසිකය. ඕනම චෛතසිකයක් තුල ඇලීම නැද්ද? ద్వේෂය තියෙන කෙනෙකුට අපි කියනවා දිට්ඨි සම්ප්‍රයුක්ත දේශසාගත චිතක්. ඒකේ ඇලීමක් නැහැ, ගැටීමක් තියෙන්නේ නැහැ. ద్వේෂයට ඇලෙනවා නේද? පරිගණ්ඩ එයා කැමති නේද? වෛරයට කැමති නේද? එහෙනම් වෛරයට ඇලිලා, ద్వේෂයට ඇලිලා පරිගණ්ණ එක්කෙනාගෙන් එයා ගැටුණට පරිගණ්ණ කෙනාට සාපේක්ෂව ගැටුමක්. නමුත් එයා ద్వේෂයට ඇලිච්ච ස්වභාවයකුත් තියෙනවා. ඇලිලා නිසානේ ద్వේෂය අත්හරින්නේ නැත්තේ. එයා තුළ පීඩනයක් නැද්ද? පීඩනයකුත් තියෙනවා. කම්පනයක් නැද්ද? කම්පනයකුත් තියෙනවා. මේ වෛරය, ద్వේෂය පවතින කාලයකට ආයසයකුත් තියෙනවා. එනම් මේක ඇති වෙවි නැති වෙනවා. අම තිස්සෙම වෛරෙන් ඉන්නේ නැහැ. සමහර වෙලාවට සන්තෝෂයෙන් ඉන්න වෙලාවලු තියෙනවා. ඇති වෙලා නැති වෙලා ඉන්න නිසා ඉඩක් තියෙනවා. අවකාශ ධාතුවකුත් තියෙනවා. මේක විනිවිද තරහා යන බව දකිනවා. ආලෝක ධාතුවකුත් තියෙනවා. චෛතසික වලින් ඇති වෙලා ගලාගෙන යන නිසා වායු ධාතුවකුත් තියෙනවා. වායු ස්වභාවයක් තියෙනවා. මේ නිසා කම්පණයටපත් වෙලා මේ කය පුරාම මේක දැනෙනවා. අන්න මේක දැනෙන නිසා ආපෝ ධාතුවකුත් තියෙනවා. කොහොමද ලෙඩ වුණාම කපනකොට, කොටනකොට, නැවුම් දානකොට, බේත් දෙනකොට මේ කම්පණයෙන් වේදනාව දැනෙනකොට දැන් පටවි ධාතුවකුත් මේක තියෙනවා. එහෙනම් මේ 23 තලයේ ඇති වෙන හැම ධාතුවක්ම හැම පරමාණුවක් තුළම ගුණාංග 32ක් තියෙනවා. චෛතසික හැම එකක්ම 121ක්ම මේක තුළ අන්තර්ගතයි. මේ කාලය කියන භූතය මා විශාල සේවාවක් කරනවා මේ ලෝකයේ හැම දෙයක්ම. මේ කාලය කියන භූතය තමයි මේ නාම රූප ධර්මය වෙනස් කරන්නේ. මේ කාලය කියන භූතයට විතරමයි පුළුවන් මේ ලෝකයේ තියෙන සෑම ධර්ම කාරණාවක්ම වෙනස් කරවන්න. මේ ලෝකේ අපට මොකවත් කරන්න බෑ. දැන් බලන්න අපි භාවනා කරනකොට ආස්වාස වෙන බව දැනගෙන 100ෙන් ඉන්නකොට, ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100ෙන් ඉන්නකොට අපිට එකපාරටම සිතිවිල්ලක් ඇති වෙනවා. ඒ සිතිවිල්ලට සමවැදිලා බලන්න එක කොච්චර වෙලා තියෙනවද කියලා. පැයක් පියයි, දෙකක් පියයි, තුනක් පියයි, වැඩි මොන සතියක් පියයි, වැඩිම වුණොත් අවුරුද්දක් පියයි, තවත් වැඩිම වුණොත් අවුරුදු 7ක් පියයි. කොහොමද මේ අත්තෙනි අවුරුද්ද පව වෙනකොට ඒ චෛතසිකේ නැහැ? එහෙනම් ජම්ම වෛරයක් උපරිම කාලයේ කොච්චරද? අවුරුදු 7යි. මේ ලෝකයේ තියෙන විශාලම රාගය, මේ කාම ආසාවේ උපරිම කාලයේ කොයිද කොච්චරද? අවුරුදු 7යි. අතෙන් මේක සංසිඳිලා යනවා, විනාශ වෙලා යනවා. ඒකයි මේ අත්වුරුද්ද කියලා කියන්නේ. රාත් වෙන්න සුදුසු කාලය අවුරුදු 7ක් යනකොට ලෝභ දේශ මොහ රාග ඔක්කම නැති වෙලා අත්වුරුද්දේ එයා සම්පූර්ණ වෙනස් වෙලා රාත් වෙන්න සුදුසු වෙලා අවුරුදු 3 4 රාත් වෙන්න බෑ. හේතුව තාම මේක නිරෝධ වෙලා නැහැ. එහෙනම් මේක නිරෝධ වෙන්න උපරිම කාලය අවුරුදු 7ක් යනවා. එහෙනම් අපට දැන් තියෙන වයසත් එක්ක බලනකොට නිරෝධ වෙන කාලය අභිබෝවාගෙන ගින් ගම්වතුර ඔළුවට හොඩින්ගින්. එහෙනම් මේ ඉටුපැයට මේක නිවන්න පුළුවන්. කාලය පරිපූර්ණයි. එහෙනම් මේ කාලය පවතින ක්‍රමවේදය අපි දැනගත්තා. මේ කාලය පවතින ස්වභාවය අපි දැනගත්තා. මේ කාලය මේ න්‍යාස්තියේ පීඩණය මත තීරණය වෙන ධර්මතාවයක්. එහෙනම් මේ කාලය ඕනම වෙලාවක වෙනස් කරන සුළුයි. එහෙනම් මට භාවනා වැඩෙන්නේ නැහැ, මට මාර්ගඵල ලැබෙන්නේ නැහැ, මට ප්‍රඥාව පාල වෙන්නේ නැහැ කියලා කම්පණයටපත් වෙන එකද සුදුසු? කාලයට ඉඩ දීලා වීරිය තව තවත් ප්‍රගුණ කරගෙන, භාවනාව තව තවත් දියුණු කරගෙන, වැඩිපුර කාලය ගුණධර්ම වඩාගෙන මේ මාර්ගයේ යනකොට මේ සෑම තරංගයක් තුළම තියෙනවා නියස්තියේ කාලය තීරණය වෙලා මට මාර්ගඵලයක් නැහැ, මට ප්‍රඥාවක් නැහැ, මට භාවනා වැඩෙන්නේ නැහැ, මගේ ගුණධර්ම වැඩෙන්නේ නැහැ කියන මේ සෑම චෛතසිකය තුළම නියස්තියක් තියෙනවා. ඒ ඔක්කොම අණු වලින් ඇදිච්ච තරංග, ඒ නියස්තියේ පීඩණය මත කාලය වෙනස් වෙනකොට මට මාර්ගඵලේ නැහැ කියන එකත් මාර්ගඵලයක් නේද? මේක කලින් වැටුනේ නැහනේ. මට මාර්ගයේ කවදාවත් වැටුනේ නැහැ කියන එක දැන් වැටෙනවා නම් මේක ප්‍රඥාව නෙමෙයිද? මේක අවබෝධය නෙමෙයිද? අර පුදුජන ස්වභාවය ඒක දැනගෙන නැතුව හිටියා දැන් දැනගත්තා. මේක දියුණුවක් නෙමෙයිද? ප්‍රගතියක් නෙමෙයිද? මට භාවනාව වැඩෙන්නේ නැහැ. කලින් භාවනාව කවදාවත් කළේ නැහැ. ඒ නිසා වැඩුනේ නැහැ. දැන් භාවනා කරපු නිසා නේද වැඩෙන්නේ නැති බව දැනගත්තේ? ඒක මේ භාවනාවෙන් අම්බෙච්ච උත්තරීතර ප්‍රතිඵලයක් නෙමෙයිද? එහෙනම් වැඩෙන්නේ නැති බව දැනගත්තේ මේ භාවනා කරපු නිසානේ. එහෙනම් ඒ ප්‍රතිඵලය ගැන ඉතලා සන්තෝෂ වෙන්න පුළුවන් නේ. අන්න බලන්න මේ තාපසවරයා, මේ ආර්ය උත්තමයා ආස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්නකොට, ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්නකොට එයාට මේ වගේ නාන ප්‍රකාර ප්‍රඥාවන් පහළ වෙනවා. එහෙනම් එයා ප්‍රත්‍යක්ෂ කළා කාලය මත තීරණය වෙන ධර්මය. කාලය විසින් තීරණය කළයි. තථාගතයන් වහන්සේට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා දුක් විඳලා මේක ප්‍රත්‍යක්ෂ කරන්න තිබුණා. ඒ මහා බෝසතාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂයක් කොච්චර ඇටමස්ලේ නාරදන් දුන්නත් ඒ උත්තමයන් වහන්සේට බැරි වුණා එක දවසකට කලින් රාත් වෙන්න, එක දවසකට, එක පැයකට කලින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න. හේතුව කාලය තීරණය වෙලා ඉවරයි. එහෙනම් ඒ මාබෝ සතාණන් වහන්සේ ඒ කාලය සම්පූර්ණ වෙනකන්, ඒ අන්තිම තප්පරය වෙනකන් ඉවසන්න ඕනේ. වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් අපි කරගත්තා වූ කර්මය, අපි කරගත්තා වූ පාප කර්ම, අසත්පුස ක්‍රියාකාරීත්වය අන්න අපේ නිවන තීරණය කළා. අපේ ಗುಣධර්ම වැඩිලා පරිපූර්ණ වෙන කාලය තීරණය කළා. මාර්ගඵලවලින් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරියත් කියන මේ ඵලවල් පත් වෙන කාලය තීරණය කළා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අවුරුදු 6ක් ඉවසා වදාලා වාගේ අපේ කර්මයේ කාලය පරිපූර්ණ වෙලා මේ මාර්ගඵලවලට පත් වෙලා සංසාරෙන් එතර වෙන තාම අපි කන්ති පාරමිතාව පුරන්න ඕනේ මහා සාගරයටත් වඩා. මේ ප්‍රමාදය තමන්ගේ කර්මයේ ප්‍රමාදය නේද? තමන්ට මාර්ගඵල නැත්තේ තමන්ගේ අකුසල කර්මවල පීඩනය නිසා නේද? ප්‍රඥාව පාළ වෙන්නේ නැත්තේ සීලය පරිපූර්ණ වෙන්නේ නැති නිසා නේද? නිවෙන්න මාර්ගඵලයටපත් වෙන්නේ නැත්තේ, විමුක්තියටපත් වෙන්නේ නැත්තේ ගුණධර්ම වැඩිලා නැති නිසා නේද? එහෙනම් මේවා තමන් විසින් තමන් කරගත්තා මිසක් තවත් කෙනෙක් කරලා පූජා කරපු එකක්ද නැහැ නේද? එහෙනම් අපේ ජීවිතය තුළ තිබෙන සියලුම අඩුපාඩු තමන් විසින් අදනකොට අන්න අර නියස්තියේ තියෙන කාලේ වෙනස් වෙනවා. තමන්ගේ ජීවිතයේ ගුණධර්ම වඩනකොට අන්න ගුණධර්ම වලින් වැඩෙනා වූ ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම අපිටලින් ස්ථාපිත වෙනවා. එහෙනම් සිල් ටික දැන් ඉඳලා පරිස්සම් කරනකොට, සිල් ආරක්ෂා කරනකොට, ශ්‍රවණය කළාපු සීලයට අනුව මේ ජීවිතය අඩගස්සනකොට අන්න මාර්ගඵල ක්‍රමක්‍රමෙන් ලැබෙන්න පටන් ගන්නවා. එහෙනම් මේක වඩ වඩා යනකොට ලැබෙනවා මිසක් මට ලැබෙන්නේ නැහැ කියලා දුක් වුණාට ලැබෙන එකක් නෙමෙයි. වීරිය ගන්න ඕනේ. මට මේක ලැබෙන්නේ නැත්තේ මගේ අඩුපාඩු වැඩි. එහෙනම් අඩුපාඩු තියාගෙන ලැබුණ නැහැ කියලා නඩු දැම්මට හරියන්නේ නැහැ. ඒ නඩුව අහන්නේ නැහැ. ඒක කතා කරන්න පෙරක දෝරුවෝ නැහැ. හේතුව ඒ නඩුව දකින්නකොටම නඩුව පරාද වෙච්ච නඩුවක්. ඒ නඩුවට කාල ගෙවන්නේ නැහැ. තීන්දුව දීලා නිකන් ඉන්නවා. මට මොකවත් ලැබුණ නැහැ. ලැබුණ නැත්තේ මොකවත් ලැබුණ නැති නිසා. උත්තරේ එච්චරයි. තාම මට මාර්ගඵලයක් හම්බුනේ නැහැ. මාර්ගයේ යන්න එපාය ඵලයක් ලැබෙන්න. උත්තරේ එච්චරයි. ප්‍රඥාව කියලා හැමදාම ඇහෙනවා. හැබැයි ප්‍රඥාව ලැබුණ නැහැ. ප්‍රඥාව ලබන්න නැත්තම් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ නේ. උත්තරේ එච්චරයි. එහෙනම් ප්‍රඥාවට අදාළ අස්තරීමේ පාරමිතා පුරුණ කෙනාට ඒකාන්ත වශයෙන් ලැබෙනවා. සිල් ආගෙන හිටියට වැඩක් නැහැ. සිල් රකින්න ඕනේ. එහෙනම් විහාරස්ථානයේ සිද්ධියක් අපි උදාහරණයක් වශයෙන් කතා කළා. පංචිල් කැඩිලා සෑම වචනයක් තුලින්ම, සෑම සිටිවිල්ලක් තුලින්ම, සෑම චර්යාවක් තුලින්ම පංචිල් කැඩෙනවා නම් මාර්ගඵල ලැබෙන්නේ කොහමද? මාර්ගයේ වඩන්න එපාය ලැබෙන්නේ. වඩලා නැහැ නේ. හැමතැනම පංචිල්නේ කඩලා තියෙන්නේ. එහෙනම් තමන් පංචිල් කඩලා මාර්ගේ වඩන්න නැතුව අවුරුදු පහක් මේක ඇයෙනවා. හැබැයි කොයි මොකවත් නැහනේ. ඉතින් වඩන්න පාය නිකන් ඉතියට ලැබෙන්නේ නැහැ. මේ පතල ආරන්න ඕනේ. මේ පතල කැණීම් කරන්න ඕනේ. ඉල්ලම ඔයාගෙන ගරන්න ඕනේ. එතකොට තමයි ඉදම්පි ධම්මේ රතනං පණීතං ඉදම්පි සංඝේ රතනං පණීතං මම සංඝ රත්නයක් වෙන්නේ. ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරපු මාර්ගඵල ලාභී සංඝයා ධර්ම රත්නයක් බවට පත් වෙන්නේ. එහෙනම් අපි මේ ගමන යනකොට ගොඩාක් සංවර වෙන්න ඕනේ සිත කය වචනය තුලින්. මේ මම අපි විතර උස තියෙන මේ කය තුල හැම චර්යාවක් කෙරෙම ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා කියන ಗುಣධර්ම වඩන්න ඕනේ. සෑම මොහොතක්ම අපේ එක ಗುಣධර්මයක් වඩන්න පාවිච්චි කරන්න ඕනේ. සෑම විනාඩියක්ම අඩුවක් අදන්න පාවිච්චි කරන්න ඕනේ. මේ විදිහට අපේ සංසාර ගමන, මේ ආර්ය ගමන අපි පරිපූර්ණ කරන්නේ නැත්නම්, අපි මේවා ශ්‍රවණය කරගෙන ඔය කතා බෙබී ඉන්නවා නම්, අපි මේ චරිතය පිළිබඳව සංසාර බය පිළිබඳව මොකවත් කරන්නේ නැත්නම් නැවත ඉපදීම කාටවත් වළක්වන්න බෑ. බණ ලක්ෂ කෝටියක් කියුවත් වැඩක් නෑ. ඒකාන්ත වශයෙන්ම අපි නැවත ඉපදෙනවාමයි. එහෙනම් අද ඉඳලා අපි ආර්ය ජීවිතය තුළ අපි තවත් ප්‍රයන්තයක් ඉදිරියට යමු. තවත් අපේ වීර්ය වැඩි කරමු. අද ඉඳලා මේ කාලයට අනුව හැමදේම තීරණය වෙලා, එහෙනම් මම මේ කාලයට අනුව වැඩ කරනවා. එහෙනම් මේ කාලයේ තථාගතයන් වහන්සේට පරද්දන්න බැරුව ගියා. අවුරුදු 6ක් ඒකාන්ත වශයෙන් ඉන්න සිද්ධ වුණා. එහෙනම් මමත් පුළුවන් තරම් කන්ති පාරමිතාව පුරනවා. සෑම අඩුවක්ම අදනවා. සෑම මොහොතකම නිස්සබ්ද මම ಗುಣධර්ම වඩනවා. ඒ විතරක් නෙමෙයි, පංචිල් කැඩෙන්න දෙන්නේ නැහැ. සිත කය වචනය තුලින් සිත කය වචනය කඩනවා. පංචිල් කඩන්නේ නැහැ. මේ විදිහට වීර්ය වෙලා, හොඳට දක්ෂ වෙලා, උජිපටිපන්න වෙලා, මුරුදු වෙලා, කීකරු වෙලා, යටත් පාත් වෙලා, මෛත්‍රියෙන් පිරීලා අද ඉඳලා අලුත් ශ්‍රාවක ජීවිතයක් අපි ගත කරමු. අද ඉඳලා මම තථාගතයන් වහන්සේගේ සරණාගතයේ, උන්වහන්සේගේ සද්ධර්මයේ සරණාගතයේ, ආර්ය මා සංඝයාගේ සරණාගතයේ, සාරිපුත්ත මොග්ගල්ලාන උපාලි කාශ්‍යප කියන මා උත්තමයන් වහන්සේලා දේශනා කරපු ධර්මයේ පිළිපදින ශ්‍රාවක සංඝයේ මම හද ඉඳලා තුනුරුවන් සරණ යමි. අද ඉඳලා මාගේ අඩුපාඩු සියල්ල අදාගනිමි. අද ඉඳලා සිත කය වචනේ සංවර කරලා සීලානුකූලව ජීවත් වෙමි. අද මම අලුතෙන් ඉපදුනා, නැවත උපසම්පදා වුණා, අද මම නැවත මාන වුණා කියලා පිතාගමු. අද ඉඳලා මේ තප්පරේ ඉඳලාම අලුත් ජීවිතයක් අපි ගත කරමු. මේ තප්පරේ ඉඳලාම මාර්ගඵල නිවන් අවබෝධය පිණිස අපි ජීවත් වෙමු. මාර්ගඵල අවබෝධය පිණිස කටයුතු කරමු. නිවන පිණිස පමණක් මුකේ ඇරලා කතා කරමු. අද ඉඳලා මාගේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේට පූජා කළා, පූජාම වේවා. මාගේ කටමට ඕන විදිහට මම පාවිච්චි කරන්නේ නැහැ. මාගේ කය මට ඕන විදිහට ආශ්‍රය කරන්නේ නැහැ. මාගේ සිත මට ඕන විදිහට මම පරිහරණය කරන්නේ නැහැ. මාගේ සිත කය වචනය සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉදිරියේ මම පූජා කළා. පූජාම වේවා, පූජාම වේවා. අද ඉඳලා මම උන්වහන්සේගේ වචනේ උන්වහන්සේගේ කටින් කතා කරනවා. අද ඉඳලා උන්වහන්සේට පූජා කරපු සිතින් උන්වහන්සේගේ නිවන පමනක් මම කල්පනා කරනවා. උන්වහන්සේට පූජා කරපු කයෙන් උන්වහන්සේ කැමති විදිහට මම ඇසිරෙනවා. නිවනට සුදුසු විදිහට මම නිවන් චර්යාවේ ධම්මචර්යාවේ ඇසිරෙනවා. එහෙනම් හද ඉඳලා කල්පනා කරන්න, මේ කට Tamanට අයිති නෑ, මේ සිත Tamanට අයිති නෑ, මේ බඹයක් විතර උස තියෙන මේ කයේ චර්යාව Tamanට අයිති නෑ. මේ ඉමිදිරි පාන්දර අපි මේ සිත කය වචනේ භාග්‍යතුන් වහන්සේට පඳුරකට පූජා කළා. එහෙනම් තථාගතයන් වහන්සේගේ මුඛයෙන් අපට ලෝභ දේශ මොහ රාග කතා කරන්න අවසර නැහැ. අද ඉඳලා අපි නිවන විතරයි කතා කරන්නේ. අද ඉඳලා භාග්‍යතුන් වහන්සේට පූජා කරපු සිතෙන් අපට කිසිම කැත කතාවක් හිතන්න කාලයක් නැහැ, අවසර නැහැ. අපි හද ඉඳලා නිවන විතරක් කල්පනා කරනවා, නිවන ගැන විතරක් සිහි කරනවා. අද ඉඳලා අපේ මේ බඹයක් විතර උස තියෙන කයෙන් අපට ඕනෑ විදිහට පංචකාමයන් පිනවන්න බෑ. මේක අනවශ්‍ය විදිහට පාවිච්චි කරොත් පෞසිද්ධ වෙනවා. භාග්‍යතුන් වහන්සේට පූජා කරපු සාංගික දේපලක් මේක. එහෙනම් මේ කයෙන් මම ධම්මචර්යාවේ පමණක් ඇසිරෙනවා. එහෙනම් මේ කාලය පිළිබඳ මේ ශ්‍රවණය කරපු ධර්මය, මේ කමඨාන, මේ අවබෝධය අපගේ මේ ආර්ය ජීවිතය සම්පූර්ණ කරත්වා මේ මාන ජීවිතය සම්පූර්ණ කරත්වා මේ ලබාපු මිනිසත් භවය ඒකාන්ත වශයෙන්ම විමුක්තියක් බවට පත් වේවා මේ ලබාපු මිනිසත් භවය තුළ ගුණ ධර්ම වලින් පෙරිලා තථාගතයන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකෙක් බවට පත් වෙලා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම නිවණින් සැනසීමට මේ ධර්ම දේශනාව කමඨාන මේ අවවාද අනුශාසනාව මේ ගැඹුරු දාර්ශනික අවබෝධය අපි සියලු දෙනාටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.